ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපේ ප්‍රජාවේ සිදුවන තවත් සුවිශේෂී කර්තාවයක් පිළිබඳවන අලුත් තොරතුරක් ඔබ හමුවේ තබන්නයි තැන් අපේ මේ සූදානම. සංක්‍රමණිකයන් විදිහට අපි මේ ඔස්ට්‍රේලියානු දේශයට ඇවිල්ලා ස්ථාපනය වන විවිධාකාර වූ ක්‍රම තියෙනවා. ඒ එන අතරවාරයේදී අපි ශ්‍රී ලංකාවෙන් අරගෙන ආපු අපේ හැකියා දක්ෂතා මේ රටටත් අපි අරගෙන ඇවිල්ලා මේ රටේ රැකියා ක්ෂේත්‍රවලට එවගේම සමාජ ප්‍රගමනයට ඒ විතරක්ද නිර්මාණකර්තව්‍යයන් වලටත් ඒ දක්ෂතා එකතු කරන මොහු කරන. එවන් වූ පුද්ගලෙක් වසර 40ක් පුරාවට ශ්‍රී ලාංකික ප්‍රසංග කලාවට වාද්‍ය ශිල්පියෙක් විදිහට එකතු කරපු හැකියා අගය කරන්නට වේදිකාවක් මත සොඳුරුතම අවස්ථාවක් මවන්නට සූදානම් මෙල්බන් වල එක්තරා පිරිසක්. මේ වාද්‍ය ශිල්පියා ශ්‍රී ලංකාවේ මේරියන් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ජූඩ් ෆර්නැන්ඩෝ. ජූඩ් ඔස්ට්‍රේලියාවට ආවට පස්සෙත් මෙල්බන්වල විශේෂයෙන් ඊටත් අමතරව අනෙකුත් ප්‍රාන්තවල පැවැත්වෙන සංගීත ප්‍රසංගවල නැතුවම බැරි අපිට නිතරම දකින්නට ලැබෙන ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක්. ජූඩ්ට උපහාර පුදන්නට මෙල්බන්හි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදිශිෂ්‍ය සංගමේ සූදානම් වෙලා සිටිනවා මේ මාසේදී. ඉතින් දැන් ජූඩ් ප්‍රනාන්දු SBS සිංහල මැදිරියේ ඉන්නවා. අපි සූදානම් මේ අවස්ථාව මොකක්ද කියලා ජූඩ් එක්ක වැඩිදුර තොරතුරු කතාබහ කරන්න. ජූඩ් ආයිබෝන්.
ආයිබෝන් දිලුක්ෂි ආයිබෝන්.
හොඳයි ජූඩ්, දැන් හැමෝටම මතුවෙන කුතුහලය මටත් මතුවෙනවා. ජූඩ්, කොහොමද ඇත්තටම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් බවට පත් වෙන්නේ? කොහොමද මේරියන්ස් කණ්ඩායමට එකතු වෙන්නේ? අපි අතීතයට ගිහිල්ලා ඒ මූලාරම්භයේ සිදුවන තැනින්ම අපේ මේ කතාබහ පටන් ගනිමු.
ඔව්, ඇත්තටම දිලුක්ෂි, මේ 1983 තමයි මම කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වුණේ. මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්. ඉතින් මට සංගීත පසුබිම තිබුණා ගෙදරදී. ඉතින් 83 තමයි අපි සමනලියෝ කියලා සංගීත කණ්ඩායමක් ආරම්භ කරා. ඒ හිටපු පැරණි සමාජිකයෙක් වෙන රෝයි ෆොන්සේකා මහත්මයා. පස්සේ මම 1984 ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට සම්බන්ධ වුණාම මට 1985 මුණ ගැහුණා මගේ ගුරුවරයෙක් වුණු ස්ටිකේ පෙර මහත්මයා. එතකොට ඒගොල්ලන්ගේ බොහොම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තිබුණා සුපර්සොනික්ස් කියලා. මට 1985 ආරාධනාවක් ලැබුණා ඒ කණ්ඩායමට සම්බන්ධ වෙන්න එන්න කියලා. ඉතින් මම 1985 ඉඳන් 90 විතර වෙනකම්ම එම සංගීත කණ්ඩායමේ නිත්‍ය ඩ්‍රම්ස් වාදකයා විදිහට කටයුතු කරා. ඒවකට හිටපු දක්ෂතම කීබෝඩ් වාදකයා තමයි විපුල පෙර මහත්මයා, ඉස්සර සුපර්ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා. පසුව එයාම ගේම කියලා සංගීත කණ්ඩායමක් ආරම්භ කරා 80 ගණන්වල. ඉතින් ඊට පස්සේ මම 90 අවුරුද්දේ වගේ මට මේ කීර්ති පැස්කෝල් මහත්මයන් ආරාධනාවක් ලැබුණා එයාගේ සුපර් ෆෝචුන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න කියලා. මම සුපර් ෆෝචුන් සංගීත කණ්ඩායමේ ටික කලක් ප්ලේ කරා. ඊට පස්සේ CX සංගීත කණ්ඩායමේ ආරාධනාවක් ලැබුණා මගේ මිත්‍ර බෙටසන් බොලොන්න කියලා වාද්‍ය ඉන්න හිටියා රිදම් ගිටාරිස් CX සංගීත කණ්ඩායමේ. ඒ ආරාධනාව මම CX සංගීත කණ්ඩායමේ ටික කලක් ඉඳලා අන්තිමට 93 අවුරුද්ද තමයි මම මේරියන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ 1993. 93 ඉඳන්ම මම මේර සංක්‍රමණය වෙනකම්ම මේරියන් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා විදිහට වැඩ කරා. මම මේරියන් සංගීත කණ්ඩායම පස්සේ ලංකාවේ වෙන බෑන්ඩ් එකක ප්ලේ කරේ නෑ. ඊට පස්සේ 2009 තමයි මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ.
හොඳයි ජෝඩ්, දැන් ඇත්තටම දැන් කුඩා කාලයේදී මේ තමන්ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩේ ඩ්‍රම් එක කියලා කොහොමද අඳුනගත්තේ? ඇයි ඩ්‍රම් එක ප්ලේ කරන්න හිතුනේ?
ඔව්, ස්කූල් යන කාලේ ඉඳන්ම ඉතින් ඔය මේ ඔය මේසෙට තට්ටු කරන ඒවා, කවකොට පෙට්ටියට ගහන ඒවා තමයි පොඩි කාලේ දම්ම තිබුණේ. කොහොමත් ඉස්සර මියුසිකල් ෂෝ එකක් බලන්න ගියත් ඒ ඩ්‍රම්ස් වාදකයා ඉන්න පැත්තේ ගිහිල්ලා ඉවරෙනකම්ම එයා දිහාම තමයි බලන් ඉන්නේ. ඉතින් ඒ ආසාව පොඩි කාලේ ඉඳන් තිබුණා. මට වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකකට එහෙම ලොකු ආසාවක් තිබුණේ නැහැ. ඩ්‍රම් එකට තමයි මගේ වැඩි කැමැත්තක් තිබුණේ ඒ කාලේ ඉඳන්ම.
දැන් එතකොට ජූඩ්ගේ මේ පවුලෙත් තිබුණද සංගීත පසුබිමක්?
ඔව්, මගේ තාත්තා සංගීත ගුරුවරෙක් නිසා ඉතින් ගෙදර සංගීත භාණ්ඩ තිබුණා. හැබැයි ඉතින් මේ ඔය ඩ්‍රම් සෙට් වගේ ඒවා තිබුණේ නැහැ. තාත්තගේ තබ්ලා, පිනා, වයලින් ඒවත් ඉතින් මං පොඩ්ඩක් වගේ ප්ලේ කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් නමුත් ඉතින් මම ඒ කාලේ ඩ්‍රම් සෙට් එකක් හදාගෙන ගෙදර ඔය තාත්තගේ ඉන්ස්ට්‍රුමන්ට් අරගෙන හදාගෙන තමයි මුලින් ප්ලේ කරේ. ඊට පස්සේ 83 තමයි ඉතින් ඩ්‍රම්ස් වාදනයට මුලින්ම ආරම්භ කරේ.
ඕ දැන් එතකොට ඔබ මේ කලින් සඳහන් කිරීමක් කළා මේ සමනලයෝ කණ්ඩායමත් එක්ක මුලින් සම්බන්ධ වුණා ඊට පස්සේ තමයි මේ ක්‍රමිකව මේ ගමන ආවේ කියලා. දැන් එතකොට ලංකාවේ ඒ කාලේ දැන් 80 දශකයේ 90 දශකයේ කියලා කියන්නේ කණ්ඩායම් සංගීතය සංගීත සම්දර්ශන එතකොට මේ ඔය මේ සංගීත කණ්ඩායම් බහුල ලෙසින් බිහි වෙමින් ආපු කාලයක්. ඒ කාලේදී මේ ඔබගේ ජීවිතය උනේ කොහොමද ඇත්තටම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් විදිහට?
ඇත්තටම ගොඩක්ම කාර්ය බහුල වුණා. මොකද ඇත්තටම ඒ කාලේ ඔය බිග් මාස්ටර්ලා ලතා වල්පොළ මහත්මියගේ ඉඳන් හැම ගායක ගායිකාවන්ටම වාදනය කිරීමේ මේ භාග්‍ය අපිට ලැබුණා. ඉතින් ප්‍රසංගත් නිතර බහුලව තිබුණා. එතකොට මංගල උත්සවවලට ඒ වගේම බොහොම කාර්යබහුල ජීවිතයක් තමයි දවසල ගත කරන්න ඕනේ අපිට.
හොඳයි, දැන් ඔබ ඊට පස්සේ සංක්‍රමණය වෙනවා ඔස්ට්‍රේලියාවට.
ඔව්.
වසර කීයේද?
මම 2009 අවුරුද්දේ තමයි ඔස්ට්‍රේලියාවට ආවේ.
ඔව්. ඊට පස්සේ කොහොමද මේ ඩ්‍රම්ස් වාදන ශිල්පය මේ මෙහෙත් දිගටම අරන් ගියේ? ඒ මූලික අඩිතාලම දැමුණේ කොහොමද?
මම මෙහෙ ආවෙන් පස්සේ මේ කැමරන් කොළඹගේ සොයුරාව මට මේදි හම්බුණා. මුලින්ම මම අර බීෂප් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. ඊට පස්සේ මිශ්‍රි සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. මට ඇත්තටම කැමරන් අයවත් හම්බුණා. මට ඇත්තටම සහෝදරෙක් වගේ ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි කැමරන් අයියත්. කැමරන් අය මාර්ගෙන් මම රීප්ලේසික් සංගීත කණ්ඩායමෙත් කැමරන් අයගේ සංගීත කණ්ඩායමෙත් මම දීර්ඝ කාලයක් වාදනය කරා. මේ මම තාමත් ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි මෙහි ඔය ලංකාවෙන් එන මේ ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට සංගීතයේ සපයනකොට ඒ කණ්ඩායමත් එක තමයි මම තාමත් ඉන්නේ.
ඔව් චුට්, දැන් වසර 40ක් කියලා කියන්නේ ජීවිත කාලිනුත් සෑහෙන කාලයක්නේ. ඔබ වෘත්තීයමය වාද්‍ය ශිල්පියෙක් විදිහට මේ ගත කරපු වසර 40ක කාල සීමාවේදී වේදිකාව මත හෝ වේදිකාවෙන් පරිබාහිරව හෝ ඔබට අමතක නොවන සිදුවීමුත් ඇති. මේ ආපසු වසර 40ක් සපිරින මේ කාලයේදී හැරිලා බැලලා මතක් කරන්න පුළුවන්. එවැනි අවස්ථා හෝ අවස්ථා කිහිපයක් තියෙනනම් මේ අවස්ථාවේදී පිළිබඳව දැනගන්න.
ඔදිලුක්ෂි, මේ ඒ වගේ දේවල් නම් ගොඩක් තියෙනවා. වේදිකාවේ ගායක ගායිකාවන් සමග වෙච්ච අමතක නොවන සිදුවීම්, මේ වගේම විදේශ සංචාරවලදී වෙච්ච සිදුවීම්, ඒ වගේම අපි 1993 අප්‍රේල් මාසයේ පලාලි මේ යුද්ධය බොහොම දරුණුවට පැවතෙන වෙලාවේ අපි හමුදාවේ සොල්දාදුවන් වෙනුවෙන් අපි ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න ගිය වෙලාවේ සිදුවෙච්ච දේවල්, ඒ වගේම හිරගෙදර වැලිකඩ හිරගෙදර ප්‍රසංගවලදී වෙච්ච මේ අත්දැකීම් ගොඩාක් තියෙනවා කියන්න ගියොත් පැය ගාණක් යනවා කියන්න. ඒ වගේම හැබැයි මට ගොඩාක්ම මට අමතක වෙන සිදුවීම වුණේ මේ 2003 වර්ෂයේ මැයි පළවෙනිදා මේ මගේ තාත්තා අන්තරා වුණා. තාත්තා නැති වුණා. තාත්තා නැති වෙච්ච වෙලාවේ අපිට ලොකු ප්‍රසංගයක් තිබුණා කොළඹ මහනගර සභා ක්‍රීඩාංගණයේ. ඉතා දැවැන්ත ප්‍රසංගයක්. ඒක සිරස මාධ්‍ය ජාලය හරහා ලයිව් ටෙලිකාස්ට් කරපු ප්‍රසංගයක්. ඉතින් මට ඒ වෙලාවේදී කරන්න දෙයක් නැහැ. මම නලින්ට කෝල් කළකෝ, නලින් තාත්තා නැති වුණා, මේ ඔයා ඩ්‍රම කෙනෙක් හොයාගන්න මට එන්න විදියක් නැහැ කියලා. ඉතින් නලින් හාන් කියලා ඊට පස්සේ රෑ 8ට ඉදර නලින් කතා කළකෝ, ඩ්‍රම කෙනෙක් බැලුවා, හම්බුනේ නැහැ, මොකද කරන්නේ, මම අසරණ වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මට ඉතින් ඒ වෙලාවේ හැටියට සංගීත කණ්ඩායම අසරණ කරන්නත් බෑ. මම තාත්තගේ බොඩි එක ගෙදර තියෙද්දි මං ගිහලා ප්‍රසංගේ ප්ලේ කරා. ඉතින් ඒක මේ ඒක තාත්තට ඇත්තටම ලොකු ගෞරවයක් වුණා. මොකද එදා ප්‍රසංගේ පටන් ගන්න වෙලාවේ හිමිදක මහත්මයා කිව්වා අද ජූඩ් මේ වාදනය කරන්නේ තාත්තගේ මෘතදේහය ගෙදර තියෙද්දි කියලා. ඒක දැනගෙන ගොඩක් අය මේ අවමංගල උත්සවයට සහභාගි වුණා. මම හිතන එක තාත්තට ලොකු ගෞරවයක් වුණා කියලා.
කලා ශිල්පීන් සමග වේදිකාව මත දී සිදුවුණු ගනුදෙනු හිම කොහොමද?
කලා ශිල්පීන් සමග ඇත්තටම එච්.ආර්. ජෝතිපාලයන්ටත් වාදනය කිරීමේ වාසනාව ලැබුණා. එතකොට මිල්ටන් පෙරර මහත්මයා, එතකොට බිග් මාස්ටර්, ඒ වගේම ප්‍රවීණ කලා ශිල්පීන් ගොඩකටම සංගීතය සපයන්න ලැබුණා. මිල්ටන් මනරච්චි වගේ අය, ක්ලරන්ස් විජේවර්ධනයන් එක්ක වාදනය කිරීමේ ඒ වාසනාවත් ලැබුණා. ඉතින් ඇත්තටම හරිම සුන්දරයි ඒ වගේ අයත් එක්ක ඒ ගියපු කාලේ මතක් කරනකොට ඇත්තටම හරිම සුන්දරයි. ඒ වගේ කාලයක් ආයේ එන්නේ නැහැ. ඉතින් ඒක අතීතේටම ඒක බාර දීලා ඇත්තටම ඒවා ආවර්ජනය කර කර දැන් මේ රසවිඳින එක තමයි දැන් කරන්නේ. ඇත්තටම එච්චරට සුන්දර මිනිස්සු ඒ දවසල අපිට හම්බුණා.
ඔව්, ජීවිතය කියන්නේම මතකත් එක්ක යන චාරිකාවක්නේ ජූඩ් නේද? ඔව්. දැන් අපි මේ කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ඔස්ට්‍රේලියාවේදීත් විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතුළු බොහෝ ප්‍රාන්තවල සිදුවන සංගීත ප්‍රසංගවලදී ඩ්‍රම්ස් වාදන ශිල්පියා විදිහට කටයුතු කරන ජූඩ් ප්‍රනාන්දුගේ සංගීත දිවියේ වසර 40ක් සපිරීම වෙනුවෙන් ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒත් සමගාමීවයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් ජූඩ්, දැන් සංක්‍රමණික ප්‍රජාව තුළ විවිධ කර්තව්‍යයන් කරන අය ඉන්නවා. අපි දන්නවා පොත්පත් ලියන අය ඉන්නවා, සංගීතඥවරු, ගීපද රචකයෝ, නොයෙකුත් ආකාරයෙන් කලාවට විතරක් සම්බන්ධ අය නෙමෙයි, අනිකුත් ශාස්ත්‍රවලත් සම්බන්ධ බොහෝ අය, බොහෝ දක්ෂතා තියෙන ශ්‍රී ලාංකිකයන් මෙහි ඉන්නවා. ඒ අතරින් දැන් ඔබ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් විදිහට මෙහාට ඇවිල්ලා ලංකාවේ කරගෙන ගියේ ඒ කටයුත්තත් මෙහි ආරම්භ කළා. බොහෝ සංගීත ප්‍රසංගවලට වාද්‍ය ශිල්පියෙක් විදිහට සම්බන්ධ වෙන කෙනෙක්. දැන් වසර 40ක් සපිරීම වෙනුවෙන් මෙල්බන් වල ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය ඔබට මේ උපහාර පිදීමක් සූදානම් කළා තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ දැන් වසර 40ක් ගිහිල්ලා ලංකාවේ මෙහි අත්දැකීමුත් එකතු කරගෙන වාද්‍ය ශිල්පියෙක් විදිහට ඔබට මොකද දැනෙන හැඟීම?
හේලුක්සි, ඇත්තටම සන්තෝෂයි. මට එකක් කියන්න අමතක වුණා. මේ ඇත්තටම මට ලංකාවේදී පසුබිම් සංගීතයේ සපයන්න බැරි ගායකයෝ, ගායක ගායිකාව හම්බ වෙලා තියෙන්නේ ආචාර්ය නන්දයා මාලනියන්ට, ඒ වගේම පණ්ඩිත අමරදේවයන්ට වගේ. මට වාදනය පසුබිම් සංගීතයේ සපයන්න හම්බුනේ නැහැ ලංකාවේදී. ඒක මට මේදී අපි ඉන්ද්‍රජිත් මේ මිරියාන මල්ලි මේ සංවිධානය කරපු ප්‍රසංග වලින් මට ඒක ඒ අවස්ථාව ලැබුණා. ඒ වගේම මත් තව ඉතාමත් ගරු කරන සංගීතඥයෙක් තමයි සෝමතිකල ජයමහමාත්‍යා. එතුමාගේ ප්‍රසංගයකටත් මට වාදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒක අපේ මේ ප්‍රසංග සංවිධායකෙක් වෙන ගාමිණි කරෝදනිය මහත්මයා තමයි මට විශේෂයෙන් ඒ අවස්ථාව ලබා දුන්නේ. මම බොහොම ගෞරවයෙන් ඒක මේලා මතක් කරනවා.
මනුසත් හදවත් තුලින් පිදෙන උපහාර ප්‍රති උපහාර සන්ධ්‍යාව කියලා තමයි මේ සන්ධ්‍යාව නම් කරලා තියෙන්නේ ජූඩ්. ඔබ වෙනුවෙන් උපහාර පුදන්නට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් වල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ සූදානමින් සිටින්නේ. දැන් කොහොමද මේ වැඩසටහන වෙන්නේ?
ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයට. මේ වැඩේට මම මුලින්ම අකමැති වුණත් ඒගොල්ලෝ කිව්වා නෑ මේක විය යුත්තක් කියලා. ඉතින් ඇත්තටම මම මේකට ඊට පස්සේ තමයි මම මේක හරි කරමු කියලා කැමති වුණේ. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන දිලෘක්ෂි මේකේ ආරාධනා පත්‍ර විතරයි මේකේ තියෙන්නේ, මේ ප්‍රවේශ පත්‍ර නෑ. ආරාධනා පත්‍රයක් අපේ මේ සංවිධායක මණ්ඩලයට කතා කරලා ලබා ගන්න පුළුවන්. අපි ආරාධනා පත්‍රෙන් යම්කිසි කෙනෙක් යම්කිසි පරිත්‍යාගයක් කරොත් එම අපි බලාපොරොත්තු වෙනවා ඒ මුදලින් ලංකාවේ දුප්පත් පාසල් වලට, ඒ වගේම අඩුපාඩු තිකන් තියෙන ඔය සංගීත බහණ්ඩ එහෙම නැති දුප්පත් ඉස්කෝල තියෙනවා, ඒ වගේ ඉස්කෝල වලට ඒ වගේ සංගීත බඩු ටිකක් අරගෙන දෙන්න. එතකොට අපි ඉගෙන ගත්ත පාසලුත් තියෙන ඒවත් අඩුපාඩුකම් තියෙනවා. එතකොට අපි කාර්මික විද්‍යාලෙත් යම්කිසි අඩුපාඩුකම් ඒ තියෙන දේවල් තියෙනවා. අපි සෞන්දර්ය අධ්‍යාපනයටයි කාර්මික අධ්‍යාපනයටයි අඩුපාඩුකම් ලංකාවේ තියෙන දේවල් වලට උදව්වක් කරන්න අපි මේ ප්‍රසංගයෙන් බලාපොරොත්තු වෙනවා.
දැන් ජූඩ්, මේක මේ උපහාර පිදීමක් විතරක් නෙමෙයි, මේක ප්‍රසංගයකුත් වෙනවා නේද? එතකොට එදාට ජූඩ්ගේ මේ දක්ෂතා ටිකත් බලාගන්න පුළුවන්.
ඔව්, ඉතින් මමත් වාදනය කරනවා. ඒ වගේම අපේ මේ පුතාලා දෙන්නත් ඉන්න තරුණ සංගීත කණ්ඩායමක් තියෙනවා, ඩයිනමික්ස් සංගීත කණ්ඩායම. ඒ සංගීත කණ්ඩායමත් එදාට ඉන්නවා. ඒ වගේම තවත් විශේෂ පූජ්‍යලයන් කීප දෙනෙක් මේ ප්‍රසංගයට සහභාගි වෙනවා. ඉතින් ආරාධනා කරනවා මෙල්බන් වාසි රසික රසිකාවෙන්ට එන්න, මේ ප්‍රසංගය බලන්න එන්න, මේ උපහාර උළෙලට එන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ පෙබරවාරි 12 සවස 6ට තියෙන ඉරිදා දින තියෙන්නේ මේ ජෝජුඩ් පර්ෆෝමින් ආර්ට් සෙන්ටර්ෙදී තියෙන්නේ. මේකේ ප්‍රවේශ පත්‍ර නෑ, ආරාධනා පත්‍රයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ සංවිධායක මණ්ඩලයේ වසන්ත අමතන්න පුළුවන්. 0.433, 0.19212, 0.433, 0.19212. ඒ වගේම අනුර ඉන්නවා, අනුරට අමතන්න පුළුවන්. 0.422, 456, 190.
හොඳයි, ශ්‍රී ලංකාවෙත් ඔස්ට්‍රේලියාවෙත් කණ්ඩායම් සංගීතයේ දශක 4ක මතක එදාට වේදිකාව මත දිගහැරෙන්නට සූදානම්. ඉතින් එහෙමනම් ජූඩ්, මේ වසර 40ක කාලය තුළ ඔබ ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයේට, ප්‍රසංග කලාවට සිදු කරපු මෙහෙය පිළිබඳව අපූර්වතම සිදුවීම් ඇතුළත් සොඳුරු සන්ධ්‍යාවක් වේවි මේ උපහාර සන්ධ්‍යාව. අපිත් ඔබට සුභාශිංස නරකිනේනවා ශ්‍රී ලාංකික සංගීතයේට, ප්‍රසංග කලාවට ඔබ වසර 40ක් තිස්සේ සිදු කරපු දායකත්වයේ තවදුරටත් වඩා ශක්තිමත්ව ඉදිරියටත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. විශේෂයෙන්ම ඔබ අත්‍යවශ්‍ය අංගයක් මෙල්බන් වල සංගීත ප්‍රසංගවලදී. ඉතින් තවදුරටත් අපි ඔබ දකින්නට කැමැත්තෙන් ඉන්නේ වේදිකාව මත ඔබගේ ඩ්‍රම්ස් වාදනය. ඉතින් අපේ සුභාශිෂණ ඔබට එකතු කරනවා.
ස්තුතියි දිලුක්ෂී. SPS ආයතනයටත් මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව ගොඩක් ස්තුතියි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.